තමයි ධර්මයට අනුකූල ලෝකයට අනුකූල දේවලුත් මේ ප්‍රාණණය කළා එනවා. මේ රවි බුදු සිකුරු ගුරු ආදී මේ යෝගකාරක විසින්න මේ විස්තරයක් නැයි මේ කියන්නේ. මේ රවි නීච වෙලා හෝ රවිගේ බලය අඩු වෙන බව කියනවා තියෙනවා. කොහොමද වෙන්නේ ආදී වශයෙන් විස්තරයක් තියෙන්නේ. ඉතින් මේකේ දකින්න දෙයක් තියෙනවා. මොකද්ද? ඒකත් මට වැඩිපුර විග්‍රහ කරන්න සුළු විග්‍රහයක් විග්‍රහක් මේ පෙන්වන්න පුළුවන්. රවි කියන්නේ යම්කිසි ශක්තියක් විහිදවන බලයක්. ඒක එක්තරා විදිහට අර පිස්සලා කිව්වා වාගේ අර පරවුන්ට ඕන කරන දේ නිකුත් කරනවා. ප්‍රෝටෝන නිකුත් කරනවා. ඒ රවි ග්‍රහයාගේ තියෙනවා ප්‍රෝටෝන. මේ අනික් කිව්ව ග්‍රහයෝ බුද සිකුරු ගුරු ආදීවන් නාමයේ කියන ඔක්කොම ඒවා ඔක්කොම ඉලෙක්ට්‍රෝන ග්‍රහය. ප්‍රෝටෝන ග්‍රහයාගේ ශක්තියෙන් ලං වුණාම ඒවට ඒ ශක්තිය විහිදවන ශක්තිය වැඩි හරියක් ඇදිලා යනවා. ළඟ ආසන්න දෙයට කාන්දමට ඇදුනා වගේ ඇදෙනවා. ඇදිලා යනකොට යම්කිසි ශක්තියක් සූර්ය ශක්තිය වශයෙන් විහිදවනවා නම් ඒවා ආසන්න විච ග්‍රහයට ඇදිලා ගියාම බාහිරට විහිදවන්න තියෙන ශක්තිය මදි වෙනවා. මදි වුණාම සූර්ය බලය අඩු වෙනවා. එතකොට කියනවා සූර්යාගේ බල අඩු වුණා කියලා. මේකට කියනවා අංශක 8කට වඩා ලඟ වුණොත් ඔය ජෝතිෂය පෙන්නනවා. අංශක 8කට වඩා ලඟ වුණොත් අස්ත වෙනවා කියලා කියනවා. අස්ත වෙනවා කියලා කියන්නේ අන්න අර වැඩි බලවේගයක් ඒවට ඇදලා ගන්නවා ලඟ වීම නිසා. සංයෝගයයි අස්තයි කියන්නේ දෙකක්. මේ අස්ත වෙන අවස්ථාවට આવොත් මේ සූර්යාගේ බලය විහිදුවන් ඉස්සෙල්ලා ඒවට ඇදලා ගන්නවා. ඉන් ග්‍රහය දෙන්නේ කිහිම සූර්යාගේ සීමාවට ලඟ වුණා තර කිරණ සීමාවට මේ මහා පෘථිවියට වෙන කිරණ සීමාව බොහොම අඩු කරනවා. එතකොට කියනවා විශ්ව කේන්ද්‍රයේ සූර්යාගේ බල අඩු වුණා. ඉතින් ඔයිටලා මේ විග්‍රහ කරන්න බෑ. හුඟක් ඒවා මේ ජ්‍යොතිෂ ප්‍රශ්නයක්. ඉතින් මේ නීච වෙනවා කියන්නේ ආදි වශයෙන් මොකද්ද කියලා ඒවා ඔක්කොම හුඟක් ගැඹුරු විග්‍රහයක් නෙමෙයි ලෞකික විස්තරයක් මේකේ තියෙන්නේ. ඉතින් මෙයා මේ ජ්‍යොතිෂයේ පිළවඳ කටයුතු හදාරලා දැනගන්න ඒකටයි මේ අවශ්‍ය වෙන්නේ. ඉතින් කර්මයේ කුමක්ද කියලා මේ ප්‍රශ්නයක් කරනවා. කර්මය කියලා කිව්වහම අපි දකින්න ඕනේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා. මේ කර්ම තුනක් තියෙනවා. මේවා චේතනා මුල් කරගෙන හටගන්නේ. ඒ චේතනාවෙන් මුල් කරලා හටගන්න යමක් ඇත්නම් ඒ චේතනාව මුල් කරගෙනයි වටිනා කර්ම. හැබැයි ඒ කර්ම සංකාර වෙන්න නම් ඒක අවිද්‍යාව සහගත වෙන්න ඕනේ. ඒ චේතනාව අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යුත් වෙලා ගොඩ නැගුණා නම් අන්න ඒවලට සිද්ධ වෙනවා සංඛාර කියන නම නෙවෙයි අபிසංකාර වෙනවා. කර්ම සංකාර වෙලා අபிසංකාර වුණාම තමයි සසර ගමනකට හේතු වෙන ඒවා හැදෙන්නේ. ඉතින් කර්ම කියන වචනේ පොදුවේ භාවිතා කළාට විග්‍රහ කරනකොට තෝරා ගන්න ඕනේ බෙදලා වෙන් කරලා ගන්න. සසර ගමනට හේතු වෙන කර්ම කියන්නේ අபிසංකාර. ඒ වගේම කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වශයෙන් කරලා ජීවිතයක ගෙවුණකම් අවසාන එකන් රහතන් වහන්සේ කර්මයක් කරනවා. ඒවට අபிසංකාර කියන්නේ නැහැ. ඒවට කියනවා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා. එතකොට ඒ අතර යම්කිසි ආකාරයෙන් යම් යම් දෙයකට අවශ්‍ය කරන කාරණා ගත මේ හිත ක්‍රියාත්මක කරනවා, ගතත් ක්‍රියාත්මක කරනවා. වැසිකිලියන්න ඕනේ, වැසිකිලියනවා. ඒකට ඉදුල් කරනවා. මුත්‍රා කරන්න ඕනේ, මුත්‍රා කරනවා. ඉතින් ඒවත් කරනවා. ඒවා කර්ම. එතකොට සංඛාර කියලා ගන්නකොට සංඛාර කියලා ගන්නකොට යම් කිසි පැවැත්මේ අවසානයේ දක්වා මේක නැතුව බෑනේ. මේක ගොඩනගා ගන්න ඕනේ. දැන් භික්ෂුන් වහන්සේ නමකට පාත්‍රයේ පරිසම් කර ගන්න ඕනේ. මොකද හෙටත් පිණ්ඩපාත යන්න එපා. ඉන්නකම් පිණ්ඩපාත කරන්න එපා. කුඩයක් තියෙනවා නම් ඒකත් පරිසම් කර ගන්න ඕනේ. සෙරෙපු දෙකක් තියෙනවා නම් ඒකත් පරිසම් කර ගන්න ඕනේ. එක දවසක් පාවිච්චි කරලා ඉවර කරන ඒවා නෙමෙයි. වැසිකිලියක් තියෙනවා නම් වැසිකිලිය යන එක ඒ වැඩි කරලා ඉවරයි. හැබැයි වැසිකිලිය හදන එක කර්මයක්. නැන කර්මයක් කියන්නේ මෙලොවට අවශ්‍ය සංකාරයක්. ඒකේ සසර ගමනක් හැදෙන්නේ නැහැ. අபிසංකාරයක් වෙන්නේ නැහැ. පිණ්ඩපාත වඩින එක මේ කයට අවශ්‍ය ආහාරයක් හොයාගන්න යන්න ඕනේ. ජීවත් වෙන කය ජීවත් කරන්න අවසාන වෙනකම්. ඒක සංඛාරයක්. අபிසංකාරයක් වෙන්නේ නැහැ. ඉන් ගිනාවට පස්සේ ගිනාව පිණ්ඩපාතේ අනන්න ඕනේ, ඔක්කොම කරන්න ඕනේ, කටට තියා ගන්න ඕනේ, ගිලින්න ඕනේ, හපන්න ඕනේ කර්ම. ඒවා සංඛාර නෙමෙයි කර්ම. චේතනාවක් මුල් කරගෙන හිතවිලිනු කරන්නේ. ඉතින් ඕකේ රහතන් වහන්සේලාත් මේ කර්ම තියෙනවා. චේතනා මුල් කරගෙන කරන දේවල්. සංඛාර තියෙනවා මේ ජීවිතය අවසානිකන් ගොඩනගා ගන්න යමක් කළ යුතු දේ ටික. සසර ගමනෙහි හේදීන අභිසංඛාර තමයි රහතන් වහන්සේට නැත්තේ. අනික් අයට ඔක්කොම කර්මයක් තියෙනවා. සංඛාරයක් තියෙනවා අභිසංඛාරයක් තියෙනවා. ඒ තුනේ වෙනස දැනගන්න ඕනේ විදිහට. අනුමෝදනාවෙන් පිළියම් ලබාගත හැකිද කියලා මේ ප්‍රශ්නය. අනුමෝදනා වෙනවා කියන්නේ අනුව සමාව විසින් සුද්ධ භාවයටපත් වෙනවා. දැන් මේකෙදි දැනගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. අපි හිතා ඉන්නේ අපි කාට හරි උදව් කරපුවාම ඒ උදව් අපිට එනවා. ඒවා තමයි පිං. පිං නැසන් අපිට ජීවත් වෙන්න ක්‍රමයක් සංසාරේදී සැපක් ලබින්න ක්‍රමයක්වත් නැහැ. සසරේදී මොනව හරි ලැබෙන්න තියෙනවා නම් ඒක ලැබෙන්න විදියකුත් නැහැ කියලා හිතා ඉන්නේ. නමුත් මේවා එක්තරා මට්ටමක වෙහිච්ච දැන් ලෝක සත්වයේ සසරේ පැවැත්ම ගොඩනගනවා නම් ඒ ගති ලක්ෂෙන්ට අනුකූලව පවතින ඕන යමක් ඇද්ද ඒ සියල්ලම ඒ සමග ශක්තියකින් ගොඩනැගෙනවා. කාගේවත් ගන්න කරන්න දෙයක් ඒකේ නැහැ. එහෙනම් පින් කරපුවාම ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? මිනිසෙක් වෙලා මිනිස් ලෝකේ ඇදිලා මේ ලෝකේ අල්ලාගන්නේ බදාගන්නේ නැතුව දස අකුසලයෙන් තොර වෙලා තමන්ට ලැබිච්ච භුක්තිය භුක්ති විඳගෙන ආරම්භයේ හිටපු කාලයක් තිබුණා. ඒ කාලෙදී මොනවද කරන්න තිබුණේ? දූෂ්‍ය වෙලා දස අකුසලයකට පත් වෙලා නැති කාලෙදී ඊයට හම්බ වුණා මේ ලෝකේ හොඳ පෝෂක ආහාරය. මේ මහ පොළවේ තිබෙන රසයේ කිරියෝදයක් වාගේ සියලු ආකාරයෙන් පූර්ණ වෙච්ච කවුරුවත් හදලා දුන්නේ හේකුත් නෙවෙයි. අර සත්වයාගේම ශක්තියෙන් පුණ්‍ය ශක්තියෙන් ගොඩනැගිච්ච එකක් තිබුණා. සොයන් ජාතයි. ක්‍රමක්‍රමයෙන් ආසාවන් වැඩි වෙනකොට ඒ කියන ඒ තත්ත්වයෙන් පල්ලිහාට වැස්සා. හැබැයි සොයන් ජාත නැති වුණේ නෑ. බදා ලතා කියලා වැල් වාගේ සොයන් ජාතව හැදුණා. සොයන් ජාතය කියලා කියන්නේ ඒවම හැදිලා එනවා ශක්තියෙන්. මාන්ති වෙන්න ඕනේ. ගොවිතැන් කරන්න උත්සාහ කරන්න ඕනේ. තවත් දුරට යනකම් ආසාව වැඩින පැත්ත දූෂ්‍ය වුණේ නෑ තව. ඒ ආසාව වැඩිලා වැඩිලා එනකොට සොයන් ජාත හැල් හැදිලා. ඇල්වි මාවි ආදි වශයෙන් අධි කියන જાතිය සොයන් ජාතව හැදුණා. ක්‍රමක්‍රමයෙන් රෞද්‍ර වෙන්න වෙන්න පොතුවලි වැහුණා. ඒ බීජ රෞද්‍ර වුණා. ඒවැ කිලුටු ගති ඇති වුණා. රස හීන වුණා. ඊට පස්සේ සොයන් ජාත නැති වුණා. පව් කරන්න පටන් ගත්තාට පස්සේ අන්න ඇති වුණ ක්‍රමවේදයක්. ඉතින් මෙහෙම කරන්න පටන් ගත්තට පස්සේ අපි දැන් සුද්ධයි කියලා හිතා ඉන්නේ ඇත්ත දන්නේ නැති හින්දා. මේ හැදිලා තියෙන මුළු ලෝකේ සියලු සත්ත්වයින් පොදුයි. ඒ සත්ත්වයින් පොදු ලෝකේ අසාධාරණීය කරපු පාපේට විවිධාකාර උප්පත්ති ලැබුවා සත්ත්වය. කොටසක් තිරිසන් වුණා. කොටසක් ප්‍රේතාදී කොටස් වලට ගියා. යක්ෂ අසුර ආදී කොටස් වලට ගියා. අපාගත කොටස් වලට ගියා. දේව කොටස් වලට බ්‍රහ්ම කොටස් වලට ගියා. එකින් එකට කොටස් වල බෙදුණා. මෙතනින් මේ කනබුන ආහාර අරගෙන කබලින් කාර ආහාර ගෙනියා භුක්ති විඳින. ඒ වගේම මේ ලෝකයේ තුල රෞද්‍ර රස අලු යම් යම් ආහාර භුක්ති විඳින කොටසක් මේ ලෝකේ සකස් වුණා. මේ සකස් වෙලා කරපු දෝෂතාවයන් මුල් කරගෙන ඒවා හිඟ වුණා. හිඟ වුණාට පස්සේ මහන්සියලා කටයුතු කරන්න සිද්ධ වුණා. නැන්නම් ඊට පිට ලැබීම නැති වෙලා ගියා. මිනිස්සුයේ ඊට පිට මූලික ලැබීම නැහැ. ඉදායි සොයන් ජාත හැල් තිබුණ කාලේ මිනිස්සුයේ විඳ මූලික සුවයක් තිබුණා නැහැ. ලෝක සම්පත්තියක් තිබුණා සම්පත්තිය. ඒ ලෝක සම්පත්තියෙන් 100න් 1000න් එකක්වත් අද ඉන්න මිනිස්සුයේ කෝටිපතියෙක් විඳින්නේ නැහැ. විඳින්නේ නැහැ ලෝකෙ හැම එකක්. ඒ සම්පත්තිය ගෙවිලා ගිහිලා හිඟ වෙලා මොකක් නිසාද? මනස දෝෂය කරගෙන අනුන්ගේ වකාපු නිසා. අනුන්ගේ දේ හොරෙන් බලෙන් මංකොල්ලෙන් ඇදගෙන තමන්ගේ කරගත්ත නිසා. අන්න එහෙම කරගන්න ලෝකෙට පළ දුන සාපයක් නිසා හිඟ වෙලා ගියා. කාගේවත් අරන් තියෙන්නේ ලෝකේ උතුමන්ට අයිති කොටස උතුමෝ ගන්නෙ නැහැ. අල්ලා ගන්න නැතුව ඉඳ හදනවා. ඒ අවත්තාම ප්‍රයෝජනින් දරගෙන උතුමන්ගේ කොටස ඔක්කොම අල්ලා ගන්න. සැඩපාට වත් වෙලා. ඊට පස්සේ තවත් අනිකායකට සැඩපරසුපාවෙන් අල්ලා ගන්නවා ලොකු කම් කරලා. එන්න එන්න දූෂ්‍ය වෙනවා. සම්පත්තිය හිඟ වෙනවා. මෙන්න මෙහෙම වෙලා අද වෙනකොට ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනාවාද පරුසාවාද සම්පප්පලාප අවිද්‍යා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි කියන දස අකුසලයෙන් දූෂ්‍ය වෙලා. මම කරගෙන මගේ කරගෙන මිරිකාගෙන ඉඳ හදන කාලයක් ඇවිදින් තියෙන්නේ. මෙන්න මේ කාලේ වෙනකොට මිනිස් සම්පත්තිය පිරිහිලා පිරිහිලා ගිහිලා අන්ත වෙලා තියෙන කාලයක් නේ. දැන් මේ වගේ වෙලාවට මොකද කරන්න ඕනේ? අපිට තිබිච්ච ලැබීම නැති වෙලා ගියේ අපේ මානසික දූෂිතතාවය නිසා. මනස දූෂිත වෙලා දූෂිත මානසිකත්වයෙන් පවිතු චේතනා කිලිටු චේතනා පහළ කරනවා. අනිකට නොවේවා මට වේවා. අනිකගේ සම්පත්තියත් මටම වේවා අනිකට නොවේවා. ඔන්නෝම දූෂ්‍ය මානසිකත්වයක් ගොඩනගෙන අවිජ්ජා කියන. ඒකට විරුද්ධව දෝමනසින් නැගී හිටිනවා. අවිජ්ජා දෝමනස. ඊට පස්සේ මිත්‍යා දිට්ඨියෙන් වැලිලා හිටන්. ඔය එකක්වත් හරියන්නේ නැහැ කාලා බිලා මගේ කොහොම හරි මගේ බඩ වලා ගන්නු. ගහලා මරලා වනසල හරි මගේ ටික රැකගන්න මං ආස්වාද විඳින්න ඕයි කියලා මිත්‍යා දෘෂ්ටියටත් වැටෙනවා. මෙන්න මේ අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දිට්ඨි කියන්නේ අපේ හිතවල තියෙන අකුසල් තුනක්, කිලිටු තුනක්. මෙන්න මේ කිලිටු තුන තමයි මේ වර්ධනය කරගත්තේ ලෝකේ අල්ලන්න ගිහිල්ලා. ඒ නිසා තමයි සම්පත් හිඟ වුනේ. දැන් පින් කරනකොට මොකද කරන්නේ? අනවිඥා, අනවිජ්ජා, අව්‍යාපාද, සම්මා දිට්ඨි. ඔන්න ඔය තුන අපහු යනවා. චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තා නම් මේ දානමය පූජාවත් දැකලා හරි. ඒ මොහොතේදී ඇති වෙන්නේ මොකද්ද? අලෝභ ආදේශ අමෝහ කියන එක තමයි කිව්වේ. අලෝභයේ ලැබීමට ආදේශයේ සමගියට අමෝහයේ නුවණට. අමුතුවෙන් කවුරුවක් කරපුණා කාටවත් දුන්න නිසා ලැබුණා නෙමෙයි. මෙච්චර කාල අනුන්ට කරපු සාපෙන් තමයි නිදහස් වෙනවා. උතුමන්ගේ දේ කලාවලාගෙන කාපු එක මහා පාපයක් සාපයක් වෙලා තියෙනවා. එදා උතුමන් කෙරෙහි දීලා සන්තෝෂ වෙනකොට තමාගේ මානසිකත්වය එතනින් පිරිසිදු වෙනවා. ඉතින් ලැබීමට මුල පටන් ගන්නවා. හැබැයි ඒ වගේම තවත් අය ඒව කනවා. එකක් නෙවෙයි. කාගේවත් ගුණවතුන්ට හිමි තවත් දේවල් තියෙනවා. උපකාර කරපු කල්ලි හෘතෝපකාර සලකන්නේ නැතුව ඒවත් තමන් භුක්ති විඳිනවා නම් තමන්ට අසරණ වෙන්න සිද්ධ වෙනවා. පිරිස නැතුව යනවා. ලිඩක් දුකක් හැදුනහම කෙල කියාගන්න දෙයක් නැතුව උත්පල වෙන්න වෙනවා. අන්න ඒ වගේ ඉලාට මොකද කරන්නේ? උදව් උපකාර කරන අයට හෘතෝපකාර සලකන කරනවා. ඒ කියන්නේ අමුතු එකක් අපි ගත්තා නෙමෙයි. මිච්චර කාල කරලා තිබිච්ච අවැඩෙන් මිදෙනවා. ඊයයි කියවත් අපේ ගොඩේ තියෙනවා. ඒකේ නිදහස් වෙනවා. ඒකේ නිදහස් වෙන්න මොකද වෙන්නේ? ආයිසරයක් ඒකින් අපින් හැඟවිලා ගිය ලැබීම මතු වෙනවා. කාටවත් දුන්නට නෝනා නෙමෙයි. අපි ළඟම තිබිච්ච එක සත්‍යයල හිමිදේ මතු වුණා. නැවත සුද්ධ වෙනකොට දානි සුද්ධ වීම කියන්නේ ඕකයි. එහෙනම් අනුමෝදන් වෙනවා කියන්නේ මොකද්ද? අනික් කෙනෙක් අලෝභ ආදේශ අමෝහ වැඩක් කරනවා දැකලා ඒකෙහි අනුමෝදු අපි සතුටු වෙලා අපිටත් ඒ අනුව සතුටු වෙන්න ඕදනේ වෙන්න සුද්ධ වෙන්න පුළුවන් නම් අපිට මොකද වෙන්නේ? ලෝභ දේශ මොහ දුරු වෙමින් අලෝභ ආදේශ මොහ වැඩෙනවා. දැන් ලෝභ දේශ මොහ කියන්නේ එක කොටසක් නෙමෙයි. උතුමන්ගේ දේ පිළිබඳ ලෝභ දේශ මොහ සහගත වුණොත් මහා විනාශයක් වෙනවා. එදා බුදුපදේ බුදු මහරහත් ආදී උත්තමයන් මුල් කරගෙන උන්වහන්සේලා ඒ කොටස කල්තියා වින් කරගන්න. උපකාර කෘතෝපකාර කරපු අයට තියෙනවා ලෝභයෙන් ද්වේෂයෙන් මොහයෙන් දැහැගත්තොත් පිරිහීමට හේතු වෙනවා. ඒකට වයි දෙයියන්ගේ කොටස කියලා ඒවා දෙනවා. දීලා බේරෙනවා. හැබැයි ඔහොම දුන්නාම අන්තිමට ගිහිලා ඉතින් මොනවා කළ කියාගන්න බැරි යුන්ගේ කොටස් ටික බලහත්කාරයෙන් අරන් තියාගන්න. උන්ට මොකද කරන්නේ? කපුඩ කොටනවා වගේ යන යන තෙන් හිංසා හම්බ වෙනවා. අර නීචයින්ගේ ඇනුම් බැනුම් හම්බ වෙනවා. අපහාස හම්බ වෙනවා. කරන කියන කටයුතු වලට බාධා හම්බ වෙනවා. හොර හතුරෝ පැහැර ගන්නවා. සම්පත් විනාශ කරනවා. තීනේව කලාපින්දල දාලා යනවා. හෙනහුරා පැහැලා කියනවා ඉතින්. ඔන්න හෙනහුරු අපල කියන්නේ බලු කපුඩු දාන්න දෙන්න හේතුව. එහෙනම් අපි අතින් අර අනුන්ට කරපු අසාධාරණ නැති බැරි දුගී දුප්පතාට කරපු අසාධාරණ අයින් වෙන විදිහට ඒ ලෝභ දේශ මොහෙන් අහක් වෙනකොට ඔවුන්ගේ කුරස ඔවුන්ට දින් කරන්න ඕනේ. මෙච්චර කල් කාපු අත්තර දැම්මහම මනස එබඳු පිරිසකින් අලෝභ දේශ මොහේටපත් වෙන අතිවිච ලෝභ දේශ මොහික් මෙයන්. ඔය යණ ගානේ මොකද වෙන්නේ? මනස ආතියේ පසන්නේ ප්‍රසන්න මනසක් පහන් සිතක් ඇති වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ අපි? වාස දිවා කලෝ දිවා කියන්නේ කරන්නේ මොකද්ද? අන්නේ ටික කරනකොට තතෝනා සුඛමං වේති. ඒක තමයි යහපත් මාර්ගය වෙන්නේ. ඡායාවන පයින් අනුපායන ඡායාව වාගේ ඒක නැగిලා එනවා. මොකද්ද වෙන්නේ? ඡායාව අනුපායන්නේ කොහමද? ආලෝකේ නැගිර දෙනකයි ඡායාව නැගින්නේ. එනම් බුද්ධ ධම්ම සංඝාදී ත්‍රිවිධ රත්නේ ඇසුරු කරගෙන ධම් ආලෝකේ නැගුණ තැනේ තමයි වෙනස පේන්නේ. එතකම් පේන්නේ නැහැ මේ වෙනසක් තියෙනව නේද කියලා ලෝකේ. ධම් ආලෝකයෙන් පේන්න පටන් ගන්නවා. මෙන්න මේවා ලෝභ දේශ මොහ කාණ්ඩනේ. ලෝභ දේශ මොහ කියන්නේ එකක් නෙවෙයිනේ. ඒ ස්වභාවයේ මේ පාප දුෂ්ට ගති කිරිටි ගති මෙබඳු උත්තමයන් කෙරෙහි කරන නම් මහා භයානකයි. ඔහොම දැනගෙන එකින් එක මිදෙනකොට තමන්ගේ ස්වභාවික සම්පත්තිය නැగిලා එනවා. ඕකල කිනම් පින්ඵලයක් මතු වුණා ගියේ. දන් දීමෙන් ඵල ලැබෙන්නේ ওই විදිහට විසක් කාටවත් දීපෙන්නේ කරපු අසාධාරණේ නිදහස් වෙන්නේ. නමුත් මේක හැඟවිලා තියෙන්නේ. හැඟවිච්ච නිසා දානි ආනිසංසය නැහැටි තෝරා ගන්න බැරුවාම හිතනවා අනුන් දෙන බිනක් අනුමෝදන් වුණාම අපිට හරියන්නේ කොහොමද කියලා. අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඔන්නේ සුද්ධතාවය ගන්න ඕනේ. සුද්ධතාවය යලි යලි සිහි කරනකොට තමන්ගේ මානසිකත්වයේ ලෝභයෙන් දේශයෙන් මොහෙන් ඉවත් වෙලා ගින් අලෝභදී සමෝහයට එනවා නම් මානසිකත්වයේ සුද්ධ වෙනකොට ඒ පුද්ගලයාට සත්වයාට හිමි උරුම සම්පත්තිය ලැබෙන්න පටන් ගන්නවා. අන්නේ සම්පත්තිය තමයි අසීමිත සම්පත්තියක් වෙලා තියෙන්නේ. සතර මහා නිදාම් පහල කරලා දෙන්නේ තී සම්පත්තිය. එහෙම ක්‍රමයක්. ඉතින් ඕක තෝරා ගන්න ඕනේ එහෙම ගැඹුරු දෙයක්. ඉතින් අනුමෝදන් වීමේ වටිනාකම චිත්ත පාරිශුද්ධිය උදා කර ගැනීම. ඒකයි කාරණේ. ඒතකොට මේ සම්පත්තිය ලැබෙනවා. මෙතා ප්‍රඥමේ අමෘතයේ කුමන හෝ ආකාරයට මිනිස්යාට අනුභව කළ හැකිද කියලා ප්‍රඥා මේකත් මෙහෙමයි. යම්කිසි මිනිස්ස කයක් අරන් දෙව්ලොවට ගියොත් මිනිස්ස කයේ දේවත්වයට අනුව පරිවර්තනය වෙනවා. දෙව්ලොව තියෙන අමෘතයක් මෙහාට ගන්න ක්‍රමයක් තිබුණොත් ඒ ගිය කෙනෙක් හරි අරන් ආවෝ ඒක මිනිස්යාට ගැළපෙන විදිහට පරිවර්තන වෙනවා. දැන් පාසිකූල චීවරවලට ගන්න එක කොටස තමයි දෙවියන් දෙන වස්ත්‍ර. චන්ද්‍රපටේ ඇඳවාගෙන ඉන්නේ දෙවියන්ගේ වස්ත්‍රෙ මිනිහෙක් ඇඳගත්තා. දෙවියෝ පේන්නේ නැහැ නම් දෙවියාගේ වස්ත්‍ර පේන්නේ නැහැ නම් පේන්නේ නැති කාටවත් පේන්නේ වස්ත්‍රය යන මිනිහෙක් ඇඳගෙන ඉන්න මන් දෙයක් ඇඳුවක් ඇඳලා ඉන්නේ කිව්වොත් අමු හෙළු වෙන්නේ. ඒ වෙනාලට වෙන්නා තියෙනවනේ දෙවියන් දෙන වස්ත්‍රේ පාසු කුල ජීවරයට ගන්න පුළුවන් කියලා. ඒ කොහොමද වෙන්නේ? දෙව්ලෝ තියෙන වස්ත්‍රයක් යම් කෙනෙක් මේ මිනිස්සුන්ට පරිහරණය කරන්න දුන්නා නම් මෙහාට එනකොටම ඒ වාට ඒකට ගැළපෙන විදිහට ඒක පරිවර්තන වෙනවා. එහෙනම් දෙවියෝ අමෘතේ ටිකක් දුන්නා නම් එහෙම අපි මේ අමෘතෙන් ජීවත් වෙන්නේ මෙන්නේ අමෘතේ කියලා අපි මිනිස්සුන්ට ඉරිදි බල තියෙන කෙනෙකුට. ඔව් ඒක මෙහාට ගිනවොත් මී බැනි වගේ જાතියක් වෙනවා. ඉතින් ඒ නිසා ඒක උනම් මෙහාට අරගෙන වන්දනලා පුළුවන් එහෙම ඉරිදි බල තියෙන ඉරිදු ගිනහල්ලා. ඒක බැරි කමක් නැහැ. හැබැයි ඉතින් ඕක වරද්දා ගන්න එපා. දෙවියෝ වැරදුවේ ඒකේ සූක්ෂම කොටසක් හැදිලා තිබුණා. ඒක මෙහාට එන පරිවර්තන ගණී බවන උනා. ඒක මෙහි අමෘතයයි එහි අමෘතයයි දෙකක්. ඕක වෙනස තෝරා ගන්න මොකද මේක ප්‍රශ්නයක් මතුවෙනවා. මතුවෙන කාරණයක් මේ පහුණු කාලවල තිබුණා. සායි බාබා තුමාගෙත් ප්‍රශ්නයක් එක්කලා අමෘතයක් දෙනවා කියන ක්‍රමයක්. ඉතින් මේකට විවිධ හැක පෙළක ඇති කර ගන්නවා. නෑ එහෙ තියෙන ආහාරයක් හෝ මෙහාට ගෙනාවොත් එහෙ තියෙන ඇඳුම් පැළඳුමක් මෙහාට ගෙනාවොත් ඒක මෙහාට එනවා මෙහෙ තියෙන තත්ත්වෙට පරිවර්තනය වෙනවා. මෙහෙ තියෙන දෙයක් ඒ පැත්තට ඇව්වොත් ඒක පරිවර්තනය වෙනවා එහාට යනකොට. මහමන්දාතු රජුරුවන්ගේ දෙතිස් ගුණෝ කොට්ටාසින් හැරිච්ච කය අරගෙන තමයි මෙහි ඉඳලා දෙව්ලොවට ගියේ. තාවදීසියේ යනකොට දිව්‍ය කායයකට පරිවර්තන වුණා කියලා පෙන්නනවා. එහෙනම් මෙහාට එන රාජසරයක් මනුස්ස කයට ආපහු පරිවර්තන වුණා. ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා. එතන දෙව්ලෝ තියෙනවා දෙව්ලෝට අනුකූලයි මෙහි තියෙනවා මෙහාට අනුකූලයි. ඒ යමක් මෙහාට යම් කිසි අභිඥාලාභී කරි ගිනාවොත් ඒක මෙහෙට අනුකූල විදිහට සකස් වෙනවා. අභිඥාලාභී මෙහෙ තියෙන දේ දෙවියන්ට ගිහින් බාර දුන්නොත් ඒක එහාට යනකොට සූක්ෂම රූප කලාප වෙලා ඊට ගැළපෙන දේකින් ඒ දාතුපත් වෙනවා. එහෙම ක්‍රමයක් තියෙනවා. මෙයා තින් ලෝක විසිය අචින්තයයි මේ අචින්ත ප්‍රශ්න මෙයා පටලවා ගන්න එපා. දැන් මේ ප්‍රශ්නය තමයි නිවතේ නිවසේ ඇති කරන හරකෙක් නිදැල්ලේ ඇරියොත් ගස්කොළන් පාලු කරන නිසා ගස්කොළන් මේ ගල්කොළොත් උඩ හිරිහැරයක් වන නිසා දිග කඹියකින් ඌ බැඳ සපනවා. මේකෙන් පවක් ඇති වෙනවද කියලායි මේ අහන්නේ. කල්ලං කල්ල විපාකං සුක්ඛං සුඛ විපාකං කල්ල සුඛ විපාකං කියලා මේ ක්‍රම තුනක් තියෙනවා. මොනම ආකාරයෙන්වත් තමන් කරන වැඩේ කෙනෙකුට අයුක්තියක් අසාධාරණයක් නොවන විදිහට පූර්ණ සුද්ධන ඒවට කියනවා සුක්ඛං සුඛ විපාකං. සුදු සහ සුදු කර්මයන්ගේ විපාක. ඒ වගේම තමන් කරන වැඩක් හැමතිම අනුන්ට අවැදලන් අසාධාරණ අයුක්තියක් නම් ඒවට කියනවා කළු කර්ම කියලා. කල්ලං කල්ල විපාකං කියේ කළු සහ කළු කර්ම ඒවා දුකෙන්ම යුක්තයි. අටවහා නරකී ඔසුපත් නරකවල විඳින්න යන්නේ જાතියෝ ඉපදුනායි. මේ මනුස්ස ලෝකේ තිරිසන් ලෝක චාතුර්මහරාජිතේ කර කොටසක් කියන මේ ආදී අහුවෙන්නේ කල්ල සුක්ඛ විපාකං කියන කළු සුදු කරපු කර්මය සහ කළු සුදු කර්මයන්ගේ විපාක භුක්තිය හම්බ වෙනවා. එහෙනම් මනුස්ස ලෝකෙදී කෙනෙකුට කරදරයක් නොවෙන්නේ හරක දිග කඹියකින් බැඳහම ඉතින් හරකලා කන්න බොන්න දෙයක් තියෙනවා. සියලු ආකාරයෙන් පූර්ණයි හරක සිර කරලා. හැබැයි අනික් අයගේ භවෝග සම්පත් විනාශන වෙන්න හැකවර්ණයක් කරලා දුන්නා. හොදකුත් තියෙනවා නරකකුත් තියෙනවා. කල්ල සුඛ දෙකම තියෙනවා. කළු සුදු දෙකේම කර්ම. ඉතින් ওই જાතියේ කර්ම වල විපාකේ මේ මනුස්ස ලෝකෙ මිල කවදා හරි විඳිනේවා තමයි තියෙන්නේ. ඉතින් අපිට කවදා හරි හම්බ වෙයි. මොකද්ද? කාලා බීලා ඉන්න දෙන්නා. හැබැයි කකුල් දෙක කඩනවා ගෙදරින් පිට ගියොත් අනේ අර ළමයි සොල්ලම් කරන්න යනවා බෝල ගහන්න යනවා අරකට යනවා මේකට යනවා නිදහසේ ඉන්න අපිට ඒ නිදහස දෙන්නේ නැහැ නේ අම්මලා තාත්තලා. එතකොට අපිට කන්න බොන්න දෙන්නේ නැද්ද? දෙනවා දෙනවා. ඕන තරම් දෙනවා ඇති පදන් දෙනවා. හැබැයි අපිට වැට බැඳලා තියෙන්නේ දොර යන්නේ නැහැ. ඔන්න ඔය જાතියව හම්බේ කවදා හරි විපාක වශයෙන්. ඉතින් නරක නැයිද මන් දන්න ලෝකේ හැටි ඔහොමයි. ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා ලෝකේ භුක්තියට කැමති නම් ඕවත් එකලා කර කර ඕයා පස්සේ යන්න. නමුත් ඉතින් ඕක කරන්න දෙයක් නැතුව කරනවා නම් චන්දරාගෙන් තොරව කළොත් ජීවත් වෙන නිසා කරන්න දෙයක් නැහැ. යනුව මේ කරනවා මචං මට මේ වැඩක් නැහැ වෙන කියලා ගත්තොත් අර චන්දරාගෙන් දුර වෙනවා කරන කියාවලිය. ඒවට අර කියන જાතිය සසර ගමට හේතු වෙන ශක්තියක් ඉන්නේ නැති නිසා ඒවා අහෝසි වෙලා යනවා. ඒවයි උපත්යේ හේතු වෙන ඒවා ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒවා දැනුවත්ව කරන්න නැතුව මේවා ඔක්කොම තරඟ කරලා තර්කවාද කරලා විසඳලා හිටන් ලෝකෙ ජය ගන්න බෑ. මේ පින්පව් දෙකින් අහක් වෙනවා කියලා මේ විදිහට කරලා පව් වලින් සියල්ලෙන් අහක් වෙනවා ආදී වශයෙන් කියලා බුදුරණන් මහතේ දේශනා කළේ. පව් වලින් වෙන් කරන දහමක් කියලා මුල් පටන් ගන්න එකක් නෙමෙයි, හේතුඵල වශයෙන් පෙන්නපු දහමක්. යම් හේතුවක් නිසා යම් ඵලයක් ලැබෙනවාද ඒ ඵලයේ යහපත්ද, යහපත් දෙයට හේතු වෙන්නා වූ යම්කිසි හේතුකාරක වැඩ පිළිලක් ඇද්ද ඒක කරන්න. සමහරවිට ඒක යහපත් කැලේ තියෙන්න පුළුවන්. ඒ යහපත් අයහපත් දෙකට පින්පව් දෙකක් වශයෙන් ලෝකෙ විපාකෙ ඉන්නත් පුළුවන්. යමක් නිසා ඥානෙ වැහෙන්නේ නැත්නම් ලෝකෙ අසාරත්ති දැනගෙන අත්හැරීමට මිදීමට නොයල්මට හිත පිහිටන්නේ නැත්නම් ඒක නිවන් දැකීමට බාධකයි. ඒ නිවන් දැකීමට බාධරේ අරගෙන ඉන්න බාධක අරගෙන එදිය කරන්න නැත්නම් මේ පින් කරලම ඒ නිවන් දකින්න කියලා එකක් බුදුරන් වහන්සේ පෙන්වෙන්නේ නැහැ. පව් කර පව් බැහැර කරන වැඩ පිළිවෙලකින් නිවන් දකින්න එහෙම පෙන්වෙන්නේ නැහැ. අර හොරෙක් තමන්ගේ බලු බලු මාහිරාදී පොට්ටණි අරගෙන යන්න ගිහිල්ලා රජක මේ මට වැඩක් නැහැ බෝල මගේ වැඩේ මට හොඳයි කියලා අර කුමාරිය මරන්න හැදුවා ගලපල්ල සල්ලු කරලා. ඒ තැනදී කල්පනා කළා මේ මෙච්චර අද විට හොරාගෙන් මම මැරුණාට වැඩිය හොඳයි මූ ගලපල්ල සල්ලු කරලා ගිහිල්ලා මං ආයි ගෙදර යන්නේ නැහැ, සිටුමාලිකාවට යන්නේ නැහැ, මම ගිහිල්ලා පැවිදි වෙනවා. උපක්‍රමයක් යෙදුවා. අනේ ස්වාමීනි අපේ කුලසිරිතට ඉඩ දෙන්න. ඔබ වහන්සේගේ සම්පත්තිය මේ මමත් ඔබ මේ බලුත් ඔබ වහන්සේටම අයිති, ඔබට උගාටම අයිති. ඒ අපේ සම්පත්තිය මගේ වැඩ කිසි බාධකයක් නැහැ. ඔබ වහන්සේ කැමැත්තක් මට කරන්න. හැබැයි මට අවසරයක් දෙන්න මෙතර කල් ඔබ වහන්සේට ඔබතුමාට මගෙන් අවඩක් වුණා නම් කවාව ගන්න. මැරෙන්නේ ඉසෙල්ලා. හිතාගත්තා මේ කියන්නේ ඇත්තම තමයි කියලා. ඉක්මන් කර බිය කිව්වා. වටේ රවුම කියලා මගේ වර දක්වනාල මට සමාව ඉඳ කියලා එකරවුම කියලා විතර දන ගහලා වැදලා දෙවින් රවුම කියලා පස්සේ ඌ හිතා ඉන්නවා මේ කරනවම තමයි කියලා. හොඳට ගිහිල්ලා මොකද දන්නේ බුදුරුවන් හයියෙන් තල්ලු කරලා ඉතින් අර ගලපල්ල තල්ලු කරලා දැම්ම. හොරා ඇදගෙන වෙන ගලපල්ල. ඌ මල. මේ තැනදී ඒ ඉන්න ගියා බුදුරන් වහන්සේ හමු වෙන්නේ. මං ආයි යන්නදී මේ ආයි පැවිදි වෙන්නේ. වෙච්ච සිද්ධිය කිව්වා බුදුරන් වහන්සේ දේශනා කරනවා. කාන්තාව හැමතැනම මෝඩනේ ඥානවන්ත වෙලාවලින් තැලකන වෙලාවල් තියෙනවා. දැන් මොකද මේ ඥානවන්ත වෙන්නේ? අර අසත්පුරුෂ මිනිහා මරලා දාලා ඉන්නේ පැවිදි වෙච්ච එක. දැන් මේකට බුදුරන් වහන්සේ මොකද වෙන්නේ? කාන්තාව හැමතැනම මෝඩනේ. හැබැයි ඒක නිවන් දකින්න වාදකයක් උනේ නැහැ. ධර්මාබෝධය ලබා ගත්තල වාසේ නා කුරා කුඹේ තරංගවත් කෙනෙක් මරණ දිවිච චේතනා ඔක්කොම ඉවරයි. හරියත් වේවි. ඊට පස්සේ මේ මරණය කවුරු කළා වුණත් ඊගායි මුන් කියන වචනයක්වත් නැහැ. හැබැයි එතෙන්පත් වෙන්න නම් ඒ ශක්තිය ලැබිලා තියෙන්න ඕනේ. ඒ ඥාන සම්භාරයේ මතුවෙන්න ඕනේ. මේ මතුවීමේ යම බාධකද ඒකයි කරගන්නයි බුදුරන් වහන්සේ ක්‍රමවේදයක් පැනවිවි. ඉතින් මේ වටින් තේරුම් ගන්න බැරුවාම බුදුරන් වහන්සේ මකුළු දැල් කලන්න තවසර දුන්නද? මෙච්චර මහා කරුණාවත බුදුරන් වහන්සේ ඕක කියයිද? විවිධ තර්කවාද ගේනවා. ඕවත් එක්කලා සම්බන්ධ කරලා වැල් වටාරම් කරලා නේද තමන් කල්පනා කරලා බලන්න ලෝකේ අසාරයි කියන එක මට වැටහෙනවද? දවස ගානේ වැඩි මේ ලෝකේ මට අල්ලන්න දෙයක් නැහැ කියලා තෘණාව ඉක්ම යනවද? ඉක්ම යනවා නම් මාර්ගය වැඩෙනවා. ඒ ටික කරගන්න ලෝකේ සියලු පවුල ඇති කරපුවායි හැදුවත් නිවන් දැක්කේ නැහැ. නිගණ්ඨ නාථක බුද්ධගේ පිරිස උපරිමයේ ඉන්නා වූ අපලම අවිහිංසාවාදීන් උනත් නිවනක් නම් අහලකවත් හම්බෙලා නැහැ. ඉතින් පරම අවිහිංසාවාදී නෙමෙයි ගන්න කිව්වේ ප්‍රඥාවෙන් ධර්මී තෝරා ගන්න උදව්ව යමකී ලැබෙනා නම් ඒ ටික කරගෙන ඒ ටික කරගන්න. මේ ලෝකේ අංශු මාත්‍ර පාපය සිද්ධ වෙන්නේ නැතුව ජීවත් වෙන්න කෙනෙකුට බෑ. යන්න දෙන්න බෑ. ගමනක් යන්න බෑ. හුස්ම ගත්තත් සුද්ධ ජීවීන් ඇදිලා එනවා උණුත් මැරිලා යනවා. කලබල කෑමක් කෑමක් දර පෙල්ලක් ලිපර දැම්මත් පොල් කොලියක් ලිපර දැම්මත් කොච්චර කෝටි ගාණක් සුද්ධ ජීවීන් දෙයිලා පිටිලා යනවා දන්නේ නැහැ. ඒක ලෝකේ හැටි. එහෙනම් බුදුරන් වහන්සේ පවු නැති ලෝකයක් නෙමෙයි ජීවත් වෙන්න හැදී ප්‍රඥාව අවබෝධ කර ගැනීමට බාධා තියෙනවා නම් ඒ ටික අයින් කරගන්න. ඔය සියල්ල බාධා නැහැ. ඉත ප්‍රඥාව වර්ධනය කරගත්තාම මෙබඳු ලෝකයක් නේද කියලා දකි. මට නම් මෙහෙම ලෝකයක් තුල ආයි මොහොතක්වත් ඕනේ නැහැ කියලා හිත බිඳිරියයි. බිඳිලා ගියාට පස්සේ මේ මොහොතේ හරි ගියොත් උන්වහන්සේ පිරිනවා පානවා මිසක් ආයි ලෝකෙත් එක සම්බන්ධයක් නැහැ. දුකෙන් නිදහස්. එනි එතෙන්ට අත් කරන්න බලන්න මීටවද අපිට සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ. මේ ප්‍රශ්න සමූහයක් තියෙනවා. නමුත් මේ සාකච්ඡා කරන ප්‍රශ්න ටිකෙන් තේරුම් අරගන්න ධර්මානුකූලව ධම්ම අවබෝධයක් ලබාගෙන විමුක්තිය ලබා ගන්න හැකි තරම් අප්‍රමාදීන් ඉත්ව කටයුතු කරගෙන ඒ සාන්තිය අදාද උදා කරගන්නවා කියලා ඒ ටික කරගන්න එයිම සැනසීම ලැබෙනවා. ලැබුණා මේ බුද්ධ ශාසනයෙන් උපරිම ප්‍රතිඵල ඒ ආකාරයෙන් ලබාගෙන නිවන් සාක්ෂාත් කරන අධිෂ්ඨාන කරගන්න සෑම සිල් දෙනාට යහපතක් වේවා.